ඉද්ධ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති පාපං මේ කතන්ති තප්පති භීයෝ තප්පති දුග්ගතිං ගතෝති.
පින්නතුනි, ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්ත ගාථාරත්නය ධම්මපද පාලියේ පළවෙනි වග්ගය යමක කියන වර්ගයේ තමයි සඳහන් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාරත්නය දේශනා කොට වදාළේ දේවදත්ත ස්වාමීන් වහන්සේ අවීචියට ඇදගෙන ගියපු වෙලාවේ. ඒ බව භාග්‍යතුන් වහන්සේට සඳහන් කරහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාථාරත්නයක් තමයි මේ අපි ධර්ම මාතෘකාව හැටියට සිහිපත් කළේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳව මේ පින්නතුන්ට අමුතුවෙන් කරුණු ගොඩක් සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. අපි ඒ පිළිබඳව කරුණු බොහොමයක් දන්නවා. නමුත් දේවදත්ත ස්වාමින් වහන්සේ අද මේ වෙනකොටත් අවීචියේ දුක් විඳින කෙනෙක්. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව, ස්වාමීනී, මේ වෙනකොට දේවදත්තයන් කොහේ ඉපදිලා කොහොම දුක් විඳිනවද කියලා. අවීචි මහනිරේ වෙනම පැත්තක යොදුන් 100ක් විතර උසට නිරිසතෙක් හැටියට මැවිලා ඉපදිලා මහා ගින්නෙන් දැවි දැවි දුක් විඳිනවා. යකඩ පොළොවේ මේ වලලු කරගාවට එනකන් පය එරිලා තියෙනවා. හිස ඇස්පිය තටු ගාවට එනකන් වගේ, ඇහි බැම ගාවට එනකන් යකඩ වහලය උඩින් හිස ගිලිලා තියෙනවා. යකඩ වහලි අත් දෙක දෙපසට දිගු කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා කොහාටවත් හෙළවෙන්න පුළුවන්කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි, යකඩ වහලෙන් හටගත්ත තල් කඳක් වගේ විශාල ගිනිගත්ත මහා යකඩ උලක් හිස්මුදුන පසාරු කරගෙන ශරීරයේ ඇතුළෙන් අඳෝ මාර්ගයෙන් පිටවෙලා යකඩ පොළොවට ඇනිලා තියෙනවා. දකුණු ඇලයෙන් මතුවෙන තවත් ඒවාගේ විශාල යකඩ කඳ දකුණු ඇලයෙන් ඇතුල් වෙලා වම් ඇලය පසාරු කරගෙන නිරේ ඊළඟ බිත්තිය දක්වා ගමන් කරලා තියෙනවා. ශරීරයේ ඉදිරි පසින් ඇනුන තවත් ඒවාගේ විශාල යකඩ කඳ ශරීරයේ පිට පැත්තෙන් මතුවෙලා අනික් පැත්ති බිත්තිය ඇනිල් තියෙනවා. ඒ නිසා කොහාටවත් හෙල්ලෙන්ඩ පෙරලෙන්ඩ පුළුවන්කමක් ඇත්තේ නෑ. නිශ්චලව දැවෙනවා. නිශ්චල වූ භාග්‍යතුන් වහන්සේට අපරාධ කරපු නිසා නිශ්චලවම අවීචියේ දැවෙනවා. මහාකල්ප ගණනක් ආයුෂ නැති වුණාට අවීචි මහා නිරේ සඳහන් කරලා තියෙන ආයු ප්‍රමාණය අන්තර්කල්ප එකක් හැටියට තමයි සඳහන් කරන්නේ. හැබැයි ඉතින් අන්තර්කල්පයක් දුක් විඳලා අවීචියේ ඉන්න සත්වයා සදහටම සසරින් නැත්නම් නිරයෙන් නිදහස් වෙනවා කියලා කාරණාවක් සඳහන් කරන්නේ නැහැ. තමන් කරපු තව අකුසල් තියෙන තාක්කල් නිරයවල් වල දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් භික්ෂූන් වහන්සේලා විමසපු නිසා දේවදත්ත මේ විදිහට දුක් විඳින බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. නමුත් දේවදත්තයන් කියලා කියන්නේ උන්වහන්සේ සංසාරේ මහ ගොඩක් පින් කරලා තියෙන කෙනෙක්. සමහර වෙලාවට ද්වේෂසිතක් මුසු කරගෙන දේවදත්තයා වාගේ කියලා අපි අගෞරව සහිතව කතා කරන අවස්ථා එනවා. නමුත් දේවදත්තයා කියලා අගෞරව සහිතව කතා කරන්න අපිට කොහොමවත් සුදුසුකමක් සුදුසුකමක් නෑ. හේතුව තමයි අපි වගේ නෙමෙයි මහාකල්ප අසංඛ්‍ය දෙකයි ලක්ෂ එකක් සංසාරේ මොකක් සඳහා පාරමිතා පිරුවද පසේ බුදු බව සඳහා පාරමිතා පුරලයි තියෙන්නේ. ඒ තරම් මහා පුණ්‍යවන්තයි. නමුත් භාග්‍යතුන් වහන්සේට මේ තරම් අපරාධ කරන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ දැන දැනත් පැවිදි කළේයි. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා, ගලක් පෙරලලා භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ එයින් නැගිච්ච ගල්පතුරක් වැදිලා ලෝහිතුප්පාදක කර්මය සිද්ධ කරගත්තා. පළවෙනි අනන්තරීය පාප කර්මය. නමුත් මේ කර්මය ගිහි ගෙදර ඉඳලා කරගත්තා නම් මේ වාගේ දේවල් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා, අනාගතයේ පසේ බුද්ධත්වයේ පතා සම්පූර්ණ කරලා තියෙන පාරමිතාව නිෂ්ඵල වෙනවා එහෙම වුණා නම් කියලා. පැවිදි කරපු නිසා පව් කළා. නමුත් හුඟක් පරිස්සමට පව් කළා. ගිහි කෙනෙක් වාගේ නිදහසේ පව් කළේ නෑ, පරිස්සම් වෙලා පව් කළා. සමහර පව් හොරෙන් හොරෙන් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා පවේ ශක්තිය ටිකක් අඩු වෙනවා. අනිත් කාරණාව තමයි පින්නතුනි, අවීචියට ඇදගෙන යන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කර කර බුදුන් සරණ ගියා. ඔන්න ඔය වෙලාවේ බුදුන් සරණ යන එකත් දේවදත්තයන් පැවිදි කරන්න එක හේතුවක් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. කෙසේ වෙතත් ඒ කාරණාව දක්වමින් තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කරන්නට යෙදුනේ. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති පාපං මේ කතන්ති තප්පති බීයෝ තප්පති දුග්ගතින් ගතු. පව් කළ තැනැත්තා මෙලොවත් තැවෙනවා, පරලොවත් තැවෙනවා. එතකොට මෙලව පව් කළා කියලා කියන්නේ මෙලව කරන්න තියෙන පව්කන්නම් බොහෝමයක් අපි දන්නවා. විශේෂයෙන් පන්සිල් උල්ලංඝනය කිරීම මෙලව කරගන්න අකුසල ධර්මයන් අතර සුවිශේෂී අකුසල කර්ම ප්‍රමාණය. හේතුව මේ සිල්පද පහ ධර්මයේ හඳුන්වන්නේ කර්ම පත කියලා. ඇයි මේවට කර්ම පත කියල සඳහන් කරන්නේ? මැරෙන වෙලාවේ මතක් වුණොත් නිරයේ උපද්දවන නිසා කර්මය සම්පූර්ණ කරලයි තියෙන්නේ. මොකද මේ සිල්පද පහම උල්ලංඝනය කරන්න කරුණු කීපයක් සම්පූර්ණ වෙන්න ඕන, හරියටම උල්ලංඝනය වෙන්න. ආන් ඒ කරුණු ටික සම්පූර්ණ කරගෙන සිදු වුණහම ඒක කර්ම පතයක් බවට පත් වෙනවා. ප්‍රාණඝාතය කියන කාරණාව ගත්තොත් මරණ්ඩ සතෙක් ඉන්න ඕනේ, ඒ සතාට පණ තියෙන බව දැනගන්න ඕනේ, මරණ සිත පහළ වෙන්න ඕනේ, මරණ්ඩ උපක්‍රමයක් යොදන්න ඕනේ, උපක්‍රමයට අනුව මරණ්ඩ ඕනේ. එතන කරුණු පහක් තියෙනවා. මේ කාරණා පහම සම්පූර්ණම් කර්ම පතය රවුම් වෙනවා, සම්පූර්ණ වෙනවා. මෙයින් එකක්වත් අඩු වෙනවනම් කර්ම පතය හරියටම සම්පූර්ණ නැහැ. එහෙම වුණොත් කර්මය පත බවට පත් වෙන එක නැති වෙන්න පුළුවන්. නමුත් අපි කරන මේ අකුසල කර්ම බොහෝ වෙලාවට සම්පූර්ණ කරනවා අපි. ආන් ඒ නිසා අපි කියමු සතෙකුට එකපාරක් ගහලා මරන්න තීරණය කරලා ගහපුවාම නැගිටලා දිව්වොත් එලවලා හරි ආය පාරක් ගහන ස්වභාවයක් තමයි අපි ගාව තියෙන්නේ. පළවෙනි පාර වෙඩි වැදිලා මැරුන් නැත්තම් දෙවනි පාරත් වෙඩි තියෙන ස්වභාවයක් අපි ගාව තියෙනවා. පළවෙනි කඩු පාරෙන් කැපුන් නැත්තම් තව පාරක් කපන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා සමහර විට කර්මය රවුම් නොවී තියෙනවා බොහොම අඩුයි. නමුත් මේ අකුසල කර්මයන් පහ භාගිතුන් වහන්සේ අපිට විශේෂයෙන් පෙන්වුවේ මෙන්න මේ කර්මපත කියන කාරණාව හේතුවෙන් මැරෙන වෙලාවේ මතක් වුණොත් ඒකාන්තයෙන් නිරය උපද්දවනවා කියන කාරණාව සිහිපත් කරවමි. ඉතින් එතකොට මෙතන මේ ගාථාරත්නේ ඉද තප්පති. පව් කරන තැනැත්තා මෙලවත් හැවෙනවා. මේ තමන් කරගත්ත පව්කන් හේතුවෙන් ඔහු මෙලව බොහෝ දුකට පත්වෙනවා. පෙච්ච තප්පති. පරලොව ගිහිල්ලා ඒ කර්මයට විපාක හැටියට නිරයවල්ලොල ඉපදිලා තවත් බොහෝ කාලයක් දුක්විඳිනවා. කතපුඤ්ඤෝ උභයත්ත තප් පව්කරපු තැනැත්තා මේ පාපකර්මය නිසා දෙලොවම තැවෙනවා. ඒ කාරණාව සඳහන් කළේ පාපකාරී උභයත්ත තප්පති. මෙලවයි පරලොවයි දෙකේම තැවෙනවා. ඊළඟට සඳහන් කළා පාපං මේ කතන්ති තප්පති. මා විසින් පව්කම් කරන ලදැයි නැවත නැවත හිත හිත තැවෙනවා. ඉතින් මේ විදිහට මේ පාප කර්මයේ ස්වභාවය විපාක විඳින හැටි එහි තියෙන භයානක බව විස්තර කර කර පැහැදිලි කරලා දෙන අපේ බුදුරජාණන් වහන්සේ මේගොල්ලෝ මොන විදිහට විපාක විඳිනවද? කොහේ විපාක විඳිනවද? කොයි කොයි කර්මයට කොයි කොයි නිරයක විපාක විඳිනවද? මේ කාරණාද වෙන වෙනම පැහැදිලි කරලා දේශනා කළා. නිතර නිතර බණ අහන නිසා බුදුරජාණන් වහන්සේ නිරය පිළිබඳව කරුණු දක්වහම මහනිරේවල් කීයක් තියෙනවද කියලා සමහර වෙලාවට මේ බොහෝ දෙනා හොඳට අහලා තියෙනවා. මහනිරේවල් 8ක් තියෙන බව දේශනා කළා. ඔසුපත් නිරේවල් 128ක් තියෙන බව දේශනා කළා. මේ ටික එකතු වුණහම නිරේවල් 136ක් බව දේශනාවේ පැහැදිලි කරනවා. ඒ නිරේවල් වල තියෙන දුක්ඛන්දරාව අසීමාන්තික බව පැහැදිලි කරනවා වගේම අතිශයින්ම දීර්ඝායුෂ තියෙන බවත් පැහැදිලි කරනවා. දිව්‍ය ලෝක 6න් 6වෙනි දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ මනුස්ස වර්ෂ වලින් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් කියලා. පරිනිම්මිත වසවර්ධී ආයුෂය. ඒ තමයි වැඩිම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ. අඩුම ආයුෂ තියෙන අපාය තමයි අර අටමහ නිරේ සංජීවය. සංජීවයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් සඳහන් කෙරුවොත් දල වශයෙන් බිලියන 1620ක් විතරයි. එතකොට පරිනිම්මිත වසවර්ථී බිලියන ගණන් ආයුෂ තිබුණේ නෑ. එතකොට අඩුම ආයුෂ තියෙන නිරේ ආයු ප්‍රමාණය වැඩිම ආයුෂ තියෙන දිව්‍ය ලෝකයට වඩා වැඩි කියන කාරණාවයි මේකෙන් පේන්නේ. ආන් ඒ නිසා පවට බොහෝ බය වෙන්න ඕනේ. අති දීර්ඝ කාලීනව දුක් විඳින්න සිද්ධ වෙන නිසා. මේ කරුණ පැහැදිලි කරන අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා මේ නිරයවල් වල උපදින්නේ කොයි කොයි අකුසල් කරපු අයද කියලා. පළවෙනි නිරේ සංජීව. මෙතන පැහැදිලි කරනවා ලෝභය, ද්වේෂය, මෝහය. මේ කරුණු නිසා සත්වයා බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා. ඒ අකුසල් වලින් සතුන් මැරීම, හොරකම් කිරීම එතන සඳහන් කරනකොට මේ විශේෂයෙන් සතුන් මරනවා, හොරකම් කරනවා ආදී වශයෙන් පව් කරන අය. නොදහමින් වැරදි ලෙසින් ලෝවැස්සන්ට දුක් දෙන අය. මිනිසුන්ට හරියට කරදර පීඩා ඇති කරනවා, දුක් දෙනවා. අනුන් කෙරෙහි ක්‍රෝධයෙන් සැඩබැවින් යුද කල කෝලාහල කරන්නෝ, ලොව අපරාධ කරන්නෝ මෙන්න මේ සංජීව කියන නිරේ ඉපදෙනවා කියලා සඳහන් කරනවා. විශේෂයෙන් ප්‍රාණඝාතයේ මේ නිරේ ඉපදෙන්ඩ සුවිශේෂී හේතුවක්. දෙවනියට සඳහන් කළා, මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, දුගී මගී යාචකයන්ට, අපරාධ කරන අය සහ බොරු කියන අය දෙවනි නිරේ මට්ටමේ උපදිනවා කියලා. දෙවනි නිරේ මට්ටම කියල කියහම කාල සූත්‍රය. දෙවනි දිවිය ලෝකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3,60,00,000යි. ඒ 3,60,00,000 දෙවනි අපායට එක දවසයි. ඉතින් එහෙම තමයි ඊළඟට ආයුෂ හැදිල තියෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා, අත්පා දඬුමුගුරින් අනුන්ට පහර දෙන අය, ඇත් අස් ගොන් මීගොන් ආදී සතුන්ට දුක් දෙන අය සංඝාත කියන තුන්වෙනි නිරේ මට්ටමේ උපදිනවා කියලා. දැන් මේ කාරණාවන්ගෙන් අපිට පේනවා බොරු කියන එක ප්‍රාණඝාතයටත් වඩා බොහොම ඉහළ තියෙන කුසල කර්මයක් වගේ. බොරු කියන අය ඉපදිලා තියෙන දෙවනි නිරේ මට්ටමේ. එතන මේ සත්තුන්ට හිරිහැර කරපු අය ගැන විශේෂයෙන් සඳහන් කරනවා තුන්වෙනි නිරේ මට්ටමට යනකොට. ආයු ප්‍රමාණය තුන්වෙනි දිවිය ලෝකයේ ආයුෂ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 14,40,00,000යි. මේ තුන්වෙනි අපායට ඒක එක දවසයි. ඊළඟට සඳහන් කරනවා, බොරු සාක්ෂි සපයන අය, හොර වෙළඳාම් කරන අය, ඉන්ද්‍රජාල මායාකාරයෝ රෞරව කියන හතරවෙනි නිරේ උපදිනවා කියලා. හතරවෙනි දිවිය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 57,60,00,000යි. ඒ 57,60,00,000 රෞරවයට එක දවසයි. ඊළඟට සඳහන් කරනවා, බුදුන් දහම් සඟුන් සතු, ඉඩකඩම් වතුපිටි ඇඳපුටු, කොට්ටමෙට්ට ඇඳ ඇතිරිලි, පාම් පඩික්කම් සොරකම් කරන්නෝ, කොස් දෙල් පොල් පුවක් කෙසෙල් ඈ කාදමන්නු, තෙරුවන් උදෙසා එක්ට්‍රැස් කළ මිලමුදල් ගසා කන්නු, දුප්පතුන් අයත් ඉඩකඩම් ගේදොර මිලමුදල් පැහැරගන්නු, මහාරෞර වේප දෙනවා කියලා. ඒ පස්වෙනි නිරය මට්ටම. පස්වෙනි දිවිය ලෝකයේ ආයු ප්‍රමාණය සඳහන් කරන්නේ අවුරුදු 230,40,00,000 කියලා. මේ පස්වෙනි අපායට ඒක එක දවසක්. හයවෙනි නිරේ මට්ටමේ උපදින අය, පරුස වචන කියන අය, සතර අගතියෙන් බැඳී සිටින අය, පිං පව් නැතැයි මිසදිටු ගත් අය තාප එහි උපදිනවා කියල සඳහන් කළා. ඒ හයවෙනි අපාය. හයවෙනි දිවිය ලෝකයේ ආයු ප්‍රමාණය අවුරුදු 921,60,00,000. ඒක මේ තාපයට එක දවසක්. හත්වෙනි අපාය පිළිබඳව සඳහන් කරනවා, තුනුරුවන් නැතැයි මිත්‍යා දෘෂ්ටිගත් පුද්ගිලියු. තෙරුවන් නෑ, බුද්ධ ධම්ම සංග නෑ කියලා මිසදිටු භාවයට පත්වෙච්චාය හත්වෙනි නිරේ මට්ටමේ උපදිනවා. අන්තර්කල්ප භාගයක් අවශ්‍ය කියලා සඳහන් කරනවා. අටවෙනි එක අවීචිය. මව්පියන් රහතුන් මරන්නෝ, ලෝහිතුප්පාද කරන්නෝ, සංඝ බේද කරන්නෝ. එතන මේ සඳහන් කරන්නේ පංච ආනන්තරීය පාපකර්ම කරන අය. තෙරුවන් සතු ආරාම දාගැබ් මහබු පෙතිපිළිම නසන්නෝ. චෛත්‍යවල් විනාශ කරනවා නම්, බෝධීන් වහන්සේලා විනාශ කරනවා නම්, පිළිම වහන්සේලා කඩලා විනාශ කරනවා නම්, ඒ අයත් මේ අටවෙනි නිරේ මට්ටමේ උපදින්න හේතු වෙන අය. අටවෙනි නිරේ තමයි අපි අවීචිය කියලා කියන්නේ. දේවදත්තයන් වහන්සේත් ඉන්නවා කියලා අපි සඳහන් කළේ මේ අටවෙනි නිරේ මට්ටමේ. ආයු ප්‍රමාණය කොහොමද සඳහන් කරන්නේ? අන්තර්කල්ප එකක් කියලා. අන්තර්කල්ප එකක් කියලා කියන්නේ මනුස්ස වර්ෂ නම් සඳහන් කරන්නේ අසංඛ්‍ය 86,40,000ක් කියලා. එතකොට පව් කළ තැනැත්තා මෙලවත් ඇවෙනවා. මේ නිරයවල් වල ඉපදිලා පරලොව බොහෝසේ තැවෙනවා කියලා ධර්මය සඳහන් කළා. ඒ පරලොව බොහෝසේ තැවෙන්නේ මේ නිරයවල් වල වගේම අනික් තිරිසං ප්‍රේතාදී ලෝකවල ඉපදිලා බොහෝසේ තැවෙනවා කියන කාරණාවයි එතන සඳහන් කරන්නේ. එතකොට මේ ප්‍රේතලෝක පිළිබඳව සඳහන් කරහම ඒත් මේ මිනිස්සු මැරිලා ගිහිල්ලා ඉපදෙන තැන් අති දීර්ඝායුෂ්කයි. සමහර ප්‍රේතයන්ට බුද්ධාන්තර ගණන් අවශ්‍ය තියෙනවා. සාපිපාසා දෙකෙන්ම පීඩිත වෙනවා. වේලක් දෙකක් ආහාර නැතිවෙච්චහම අපට දැනෙන ගින්දර බුද්ධාන්තර ගණනක් ආහාර නැතුව නමුත් කර්මය විසින් ජීවත් කරවනවා කියලා කියහම මොන තරං සාපිපාසාවෙන් පීඩිත බවක් ඒ ඇයට දැනෙනව ඇද්ද. ඒ කරුණු පින්නතන මෙතන සඳහන් කරනවා සමහර ප්‍රේතලෝක තියෙනවා ඇඟ ඇතුළෙ ගිනි ඇවිලෙනවා. පිට පැත්තේ පේන්නේ නැහැ. හරියට බෙනයක් තියෙන ගහකට ගින්දර දාහම ඉස්සල්ලම බෙනේ ඇතුළෙන් ගිනි අරගෙන ගහ පිච්චි පිච්චි අඟුරු කැඩි කැඩි වැටි වැටි ගොඩ ගහනවා. පිට පැත්තට පේන්නේ නැහැ ගිනි ගන්න බව. නමුත් ගහ ඇතුළ හොඳටම දනවා. ආන් එහෙම ප්‍රේත ලෝකයක් තියෙනවා. ප්‍රේතයන් අභ්‍යන්තරයෙන් දවනවා. ආන් එහෙම ප්‍රේතයන්ට කියන්නේ නිජ්ජාම තන්හික කියලා. ශරීරයේ ඇතුළෙන් දවනවා. සමහර ප්‍රේත ශරීරය සැතපුම් ගණන් උසයි. හැබැයි ඉතින් සඳහන් කරනවා ඇටකෝටුයි හමයි විතරක් වගේ තියෙනවා. ඒ තරම්ම ආහාර පීඩිත නිසා මස් මාංශයෙන් පිරිච්ච ඇඟක් නෑ. නමුත් මේ විදිහට ඇතුළෙන් දැවෙන ප්‍රේතයන්ට කියන්නේ නිජ්ජාම තන්හික කියලා. ගස්සුදුරෙන් හටගත් ගින්නෙන් දැවෙන මේ ප්‍රේතයෝ නිජ්ජාම තන්හික ප්‍රේත ලෝකයට අයිති. තව ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා. ඒ අය ආහාරයට ගන්නේ මලමුත්‍ර, සෙම් සොටු. මේ දේවල් ආහාරයට අරන් ජීවත් වෙන අයත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා මලමුත්‍ර සෙම් සොටුවත් ලැබෙන්නේ නැහැ. එහෙමවත් ආහාරයක් එහෙමවත් දෙයක් නැහැ. නමුත් ආන් ඒ තරම් දුක් විඳින බුද්ධාන්තර දහස් ගණන් සාපිපාසා දෙකින් පෙළෙනවා. පිපාසය හොඳටම අනුන් අහක දාලා තියෙන මල මුත්‍රාවක් කැහි සෙම ටිකක්වත් ආහාරයට ගන්න පුළුවන්කමක් නැහැ. ඒගොල්ලන්ට කියන්නේ කුප්පිපාසික කියලා. තවත් ප්‍රේත කොට්ටාසයක් මේ පස් ගොඩවල්, කුණු ගොඩවල්, අසූචි වලවල්, කඳු බෑවුම් වාගේ අපිරිසිදු තැන්වල ඉපදෙනවා. ඉපදිලා ඒත් අවුරුදු කෝටි ගණන් දුක් විඳිනවා. ඒ ඇයට කියන්නේ පාංසු පිසාච කියලා. තවත් ප්‍රේත කොට්ටාසයක් ගැන සඳහන් කරනවා අනුන් දෙන දෙයින් ජීවත් වෙන අය. අනුන්ගෙන් යමක් ලැබුණොත් ඒකෙන් ජීවත් වෙනවා. අර වගේම දුක් සහිතයි. හැබැයි අනුන් දුන්නොත් මිසක් නුදුන්නොත් ඒත් නෑ. කවුද ඒගොල්ලු? ආන් ඒගොල්ලන්ට තමයි කියන්නේ පරදත්තූප ජීවික කියලා. දැන් මේ නම නම් හොඳට අහල පුරුදු ඇති. ඇයි මේ නම අපිට අහල හොඳට පුරුදු? මිය ගියාට පස්සේ අපෙන් පින් ලැබෙනවනම් ලැබෙන්නේ මේ පරදත්තූප ජීවික කියන අයට විතරයි. අපේ පිටකේ තියෙනවා ජානුස්සෝනි කියලා සූත්‍රයක්. ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මියගිය අයට පින් දුන්නහම ඒ අයට ඇත්තටම ලැබෙනවද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ බ්‍රාහ්මණය ස්ථානයේදී ලැබෙනවා, අස්ථානයේදී නොලැබෙනවා කියලා. මොකද්ද මේ පින් ලැබෙන ස්ථානය? ඒ ස්ථානය තමයි මේ පරදත්තූප ජීවී කියන ස්ථානය. එතකොට මිය ගියාට පස්සේ අනුන් දෙන පින් ලබලා සුවපත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණාව මොන තරං දුර්ලභ වෙන්න පුළුවන්ද. ඒක පරම දුර්ලභ සිද්ධිය. අපිට හරියටම කියන්න පුළුවන්ද මෙච්චර ප්‍රේතලෝක තියෙනකොට අපි පරදත්තූප ජීවික වෙලාම උපදී කියලා. අනුන්ගෙන් පිනෙන් යැපෙන්ඩ පුළුවන් බව ඇත්ත. ඒ වුණට අර ප්‍රේතියෝ වාගෙම පරම දුක්කන්දරාවක් බුක්තිවිඳින බුක්තිවිඳින පිරිසක්නේ. දුන්නොත් හොඳයි. නුදුන්නොත්. එක පාරක් දුන්න හම ගොඩවෙන්ඩ පුළුවන්කම තිබුණොත් හොඳයි. බැරිවුණොත් තව කී කාලයක් ඉන්ඩවෙයිද. මෙන්න මේක නිසා තමයි අපි පින්කං කරනකොටත් පින්නතුන හරියටම නිවැරදිව කරන්න ඕනි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නත් ඉස්සරලා කෙනෙක් මිය පරලෝ ගියහම දවස් හතක් ඉක්ම යෑමෙන් දෙන දානයක් එදා ඉඳලම තිබුණා. හැබැයි භාගිතුන් වහන්සේ ලෝකෙ පහළ වුණාට පස්සේ ඔය පින්කම මනාව අර්ථවත් කෙරුවා. නිවැරදි කෙරුවා. සම්මාදිට්ඨිය එකතු කළා එකට. භාගිතුන් වහන්සේ මේක නිවැරදි කළාට පස්සේ කොහොමද මේක නිවැරදිම වෙන්නේ? කෙනෙක් මරණයට පත් වෙලා දවස් හතක් ඉක්ම ගියාට පස්සේ පින්කම කරන එක. ඒකටයි හත් දවසේ පින්කම කියලා කියන්නේ. හැබැයි අද ත්‍රිපිටකයෙන් හුඟක් බැහැර වෙන නිසා ඒ පින්කම නිවැරදි විදිහට කෙරෙන බව දකිනවා හුඟක් අඩුයි. සාමාන්‍ය ලෝකයේ පුරුදු වෙලා ඉන්නේ දවස් 6ක් ඉක්ම ගිය දවසට බණක් කියලා ඊළඟ දවසට දානි දෙන්න. 7 වෙනි දවසේ බණ කියලා කැමතිනම් කැමති වෙලාවක දානයක් දෙන්න, නැත්තම් 8 වෙනි දවසේ දානයක් දෙන්න කියහම මිනිස්සු හරියට අකමැතියි ඒකට. ඒ මිනිස්යෝගාව මුල් බැහැලා තියෙන්නේ දැන් මිත්‍යා දෘෂ්ටියේ. වැරදි ක්‍රමය. එනිසා 6 වෙනි දවසේ ඉක්මවන්න අකමැති. සමහර අය ස්වාමින් වහන්සේලා කිව්වත් අහන්නේ නැහැ. උන්වහන්සේලා ඒ කරුණ කියන්නේ ත්‍රිපිටකයෙන්ම හොයාගෙන භාග්‍යතුන් වහන්සේගෙන්ම අහගෙන භාග්‍යතුන් වහන්සේගේ වචනේම දැනගෙන. නමුත් ත්‍රිපිටකයවත් දැකලා නැති සමහර අය ඒත් නොයෙක් කරුණ කී කී සමහරලාට සංඝයාට චෝදනා කර කර මේ තමන්ගේ හිතුව මතේටම කරනවා. කමක් නැහැ. නමුත් ඇයි භාග්‍යතුන් වහන්සේ මේ 7 දවස ඉක්මෝල ධර්මදේශනා කරන්න කිවි? අපි අතර ඉඳලා මරණයට පත් වෙන සමහර අය දවස් 7ක් යනකම් පින් ගන්න බැරි තැන්වල උපදිනවා. ඒ දවස් 7 ඉක්ම ගිහිල්ලා මේ පරදත්තූප ජීවික වාගේ තැන්වලට ඇවිල්ලා ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි අය පින් ලැබෙන්නේ. එතකොට දවස් 7ක් යනකම් පින් ගන්න බැරි තැනක ඉඳලා ඊළඟට පින් ගන්න එනකොට අපි පින්කම කරලා ඉවර වෙලා තිබුණොත් එයාට මේ ප්‍රේත ලෝකෙට වෙලා අපි 3 මාසයක් පින්කම කරනකම් දුක් විඳින්න වෙනවා. අතිශයම දුක් තියෙනනේ ප්‍රේත ලෝකෙමේ. එහෙම නැත්නම් මාසයක් ඉක්ම ගිහිල්ලා දානයක් දෙනකම් දුක් විඳින්න වෙනවා. අපි තමයි ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕනේ මේ දානේ දෙන්න හදන්නේ ඥාතියා වෙනුවෙන්. එහෙනම් හරියටම පින් ලැබෙන ක්‍රමයට මේක දෙන්න ඕනේ. අපේ කෙනෙක් ගිනි අඟුරු වලේ වැටිලා අපි එහෙම කියමු. ඉතින් වැටිච්ච ගමන්ම බේර ගන්නවද? එහෙම නැත්නම් වැටිලා මාසයක් විතර පිච්චෙනකන් ඉඳලා බේර ගන්නවද? නැත්නම් 3 මාසයක්ම අඟුරු ගොඩේ ඉඳලා ඇරලා බේර ගන්නවද කියන තීරණේ අපි ගාව තියෙන්නේ. ඊට අනුව තමයි එයාට සුවපත් වෙන්න පුළුවන්. නමුත් මේ ආදී පින්කම් කරනකොට බුදුරජාණන් වහන්සේගේ නියමය මොකද්ද? 7 දවසක් ඉක්ම ගියහම බණක් කියලා දානයක් දෙන්න. ඒක 7 දවසින් හරි 8 දවසින් හරි 9 දවසින් හරි Tamanට පුළුවන් වෙලාවක. හැබැයි 7 දවස අහු වෙන්න ඕනේ. මල්ලිකා දේවිය මරණයට පත් වෙලා දවස් හතක් යනකං දුගතියක ඉපදුනා. ඉන් පස්සේ තමයි පින් ගන්න පුළුවන් වෙන්නේ. එක භික්ෂූන් වහන්සේ නමක් අපවත් වෙලා හත් දවසක් යනකං ඉනිකුණෙක් වෙලා ඉපදුන බව ධර්මයේ සඳහන් කරනවා. තමන් පාවිච්චි කරපු සිවුරට බොහෝසේ ඇලුම් කළා. ඒ නිසා ඒ සිවුරෙම තමයි ඉනිකුණෙක් වෙලා ඉපදෙන්නේ. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ භික්ෂූන් වහන්සේලා ඒ සිවුර සංඝයා අතර බෙදාගන්න සාකච්ඡා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ කරුණු දැක්වේ හත් දවසක් ඉක්ම යනතුරු සිවුර බෙදන්න එපා කියලා. එහෙම වුණොත් ඉනිකුණාට කේන්ති යන්න පුළුවන්. මගේ සිවුර මේ අය බෙදා ගන්නවා කියලා. ඉනිකුණා වෙලා නමුත් දේශසිත උපදවන්නේ කවුරු පිළිබඳවද? මහා සංඝයා පිළිබඳව. ඒක ඉනිකුණාට ඊට වඩා ලොකු අනර්ථයක් කරන්න පුළුවන්. හත් දවසක් යනකොට එයා එතනින් තව තැනකට යනවා. එතෙක් සිවුර බෙදන්න එපා. එහෙනම් මේ වාගේ කාරණා මේ හත් දවස කියන තැන හරියට පැහැදිලි කරලා තියෙනවා. ආන් ඒ හේතුව නිසයි මෙහෙම දේශනා කළේ කියලා. එතකොට පරදත්තූප ජීවික කියන තැනක ඉපදුනොත් විතරක් ආන් ඒ වාගේ අනුමෝදන් කරන කුසල් ලබන්න පුළුවන් බව සඳහන් කරනවා. ඊළඟට පින්නතනි මේ සඳ එලියක් හිරු එලියක් යන්තමිනුත් නොලැබෙන තද්දම තද ඝන අඳුරෙන් වැසුන සීතලෙන් අතරක් නැතුව උපන් අයගේ සිරුර සිඳ බිඳන දමන තමන් තරමටම ශාරෝධකයෙන් පිරුණ තාම කටුක ලවණ රසයෙන් පිරුණ ශාර උදකයක් තියෙන ප්‍රේත ලෝකයක් පිළිබඳව සඳහන් කරනවා. චක්‍රාවාට තුනක් මැද උපන්නෝ කාලකංජිකයෝය කියල සඳහන් කරනවා. කාලකංජික කියන ප්‍රේත ලෝකේ. තුංගව් පමණ උස්සූ සිවියෙන් හමින් නහරින් පමණක්ම වැසුණු ලේමස් නැති ඇටසැකිලි දරන්නෝ අට්ටි සංකලික ප්‍රේත ලෝකයේ ඉපදුනායි කියලා කියනවා. අට්ටි සංකලිකයෝ කියලා ඒ අයට කියනවා. සිවියයි හමයි ඇටකෝටුයි. ආහාරයක් නෑ. අති දීර්ඝ ආයුෂ. ඊට අමතරව සඳහන් කරනවා ඇට නහර වැසූ සම පමණකුත් නැති අඩුම තරමේ හමවත් නෑ. නමුත් කුණු වූ මස් ගොඩක් වැනි සිරුරක් ඇත්තෝ. හමත් නෑ කුණු වෙච්ච මස් ගොඩක් වාගේ. ආන් එහෙම සිරුරක් තියෙන ප්‍රේතයෝ මංස පිණ්ඩික කියන නමින් හඳුන්වලා තියෙනවා. ඇහූ පමණින් හරියට සිතූ පමණින් හද කකියෝන තරම් දුක් ඇති ප්‍රේතලෝකමේ ආයුෂ නිරයට වඩා හුඟක් වැඩි. ඒකනි බුද්ධාන්තර සිය ගණන් කියල සඳහන් කළි. ඒ තරම් දීර්ඝ ආයුෂ තියෙනවා. නමුත් මේ කවදාවත් අපි නොයන්න තැන්ද? සමහර වෙලාවට මේ ජීවිතයෙන් මැරිලා යන්න තියෙන තැන. ඒ තැන ගැන මේ කතා කරන්නේ. මේක තමයි සංසාරේ කතාව. සංසාරේ හැටි. ඔය කියන තැන්වල ඔබ අපි ඕන තරම් ජීවත් වෙලා තියෙනවා. බුදුවරු කෝටි ප්‍රකෝටි ගණන් ලෝක ධාතුවේ පහළ වෙලා ලෝක සත්වයා සුවපත් කරලා දහම් දේශනා කරලා පිරිනිවන් පෑවා. නමුත් අපිට මේ ප්‍රේත ලෝකවලට එලා හිටියා එන්න බැරුව ගියා. ඇයි? ඒ ප්‍රේත ලෝකෙ ඉන්න නිසා. මැරි ආයෙත් ඉපදෙනකොට ඒ තැන්වලම ඉපදී අනන්ත දුක් වින්දා. මෙතන සඳහන් කරනවා පින්නතුනි හැම ප්‍රේතයාම සාපිපාසා දෙකින් අනන්ත දුක් විඳිනවා කියලා. හැම ප්‍රේතයෙක්ම බඩගින්නේ පිපාසනේ දුක් විඳිනවා. දැන් අපි නිරය ගැන විතරනේ කතා කරන්නේ භයානකයි කියලා. දැන් මේ තැන්වල තියෙන වේදනාවල් ආන් ඒ නිසා සඳහන් කරනවා කෙල, සොටු, කැහි, මලමුත්‍ර, වැදෑමස්, මලකුණු මේ දේවල් අනුභව කරලා ජීවත් වෙන සමහර ප්‍රේත කොට්ටාස ඉන්නවා. සමහර ප්‍රේතයෝ බොහෝම උසයි. ඇස් පිහිටලා තියෙන්නේ කකුලුයෙකුගේ ඇස් වගේ. ඇස් දෙක එළියට ඇවිල්ලා උඩින් පිහිටලා තියෙනවා. මේ සඳහන් කරපු අපද්‍රව්‍ය නමුත් කෑමට ගන්නකොට ඔළුව පාත් කරගෙන තමයි කෑම කණ්ඩ වෙලා තියෙන්නේ. ඒ කෑම කන්නෙත් සෙමසොටු මලමූත්‍ර වැදෑමස් මලකුණු ආදිය. ඇයි ඒ ඔළුව පාත් කරගෙනම කණ්ඩ වෙලා තියෙන්නේ? ඇයි ඇස් දෙක තියෙන්නේ ඔළුවේ උඩනේ? එහෙනම් හොඳටම ඔළුව පාත් කරන්න ඕනේ කණ්ඩ තියෙන එක දිහා බලන්න. ආන් එහෙම දුක් විඳින ප්‍රේතාත්ම එහෙම එව්වත් තියෙනවා. ඔය අතර තවත් ප්‍රේතයෝ ගිනිගත්ත යකඩ මුගුරු වලින් ඔවුනොවුන් ඇනගන්නවා. යකඩ උල් මුගුරු මේ වගේ ඇනගන්නවා. ඇනලා තුවාල කරලා උනුන්ගේ ලේබනවා. බඩගින්න දරාගන්න බැරි හින්දා. අසිලෝම රුචිරෝම එහෙම ප්‍රේතයෝ ගැන සඳහන් කරලා තියෙනවා. ඇයි මේ අසිලෝම කියලා කියන්නේ? තමන්ගේ ඇඟේ තියෙන ලෝමගස් එව්වා කඩුවාගේ අසිකීවේ එකයි. ඒ ලෝමගස්ම ගැලවිලා උඩ යනවා. කඩුවගේනේ වරුසාවක් වැක්කිරෙනවා වගේ මේ ප්‍රේතයාගේ ඇඟට වැක්කිරෙනවා. හරියට නිකන් පණුව කාපු කොළයක් වගේ ප්‍රේතයා හිල් වෙනවා. මේ අසිලෝම. ඊළඟට සඳහන් කරලා තියෙනවා රුචිරෝම. තමන්ගේ ලෝමගස් ඉදිකටුවාගේ එව්වම ගැලවිලා උඩ ගිහිල්ලා ඇඟ පුරාම වැක්කිරෙනවා. ඇමිණෙනවා ඉදිකටුව ඇමිණෙනවාගේ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් එහෙම දුක් විඳින ප්‍රේතයෝ ඉන්න බවත් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. සමහර ප්‍රේතයෝ තවත් බොහොම භයානක ශරීර තියෙන අය. මේ නාස්පුඩුවෙන් එළියට ආපු මස් වැදලි එව්වා නිකන් අර ගහක උඩ එල්ලිලා බිමට ඇදිලා එන වැල් වාගේ. ඇහැටු ගස් නුග ගස් දැක්කහම උඩ ඉඳලා පල්ලහැට වැල් එල්ලෙනවා. ඒ වාගේ නාස්පුඩු දෙකෙන් මස් ගොබ දෙකක් එළියට ඇවිල්ලා කකුල් වල ගෑවෙන තරමට මේක එළියට එනවා. හරියට නිකන් අලියෙකුගේ හොඬක් ආවා වාගේ. ඉතාම අප්‍රසන්න ස්වභාවයයි. නමුත් පරම දුක් සහිත ජීවිතය. දැන් මේ තමයි මේ තරම් උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක ඉඳලා මැරිලා ගිහිල්ලා ලබන්න තියෙන ඇතැම් දුක්. නමුත් උතුම් මනුස්ස ජීවිතයක් තියෙන්නේ එවන් දුක්වලින් නිදහස් වෙන්න. කවදාවත් එතෙන්ට නොයන්න. බුද්ධාන්තරයක ලබාගත්ත මනුස්ස ජීවිතය ඒකට අතිශයින්ම වටිනවා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනා නම් බොහෝ අකුසල් කරන්න තිබුණ නොදන්නකම නිසා. නමුත් බුද්ධාන්තරයක සම්මාදිට්ඨියේ ඉපදිච්ච අපිට මේ අපූරු දහම තුළින් මේ මඟ කියලා දීලා තියෙනවා. හරියටම බුදුරජාණන් වහන්සේට කී කරුණු වුණොත් දැන් මැරුණොත් යන්න තියෙන තැන් ගැන තමයි මේ කෙටියෙන් සිහිපත් කරන්න යෙදුනේ. ආන් ඒකයි සසරේ තරම් භයානකයි කියලා දේශනා කිරුවේ. ඒ භයානක සංසාරයෙන් නිදහස් වෙන්න නම් හැම වෙලාවෙම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් මත පිහිටලා කටයුතු කරන එක වටිනවා. දේවදත්ත ස්වාමින් වහන්සේ අවීචියට යන අතරමඟ තෙරුවන් සරණ යෑම මහා කල්ප අසංඛ්‍ය 200,000 පූර්ණේ කරපු පාරමිතාවේ ශක්තිය ආරක්ෂා කරලා දෙන්න තරම් හේතු වෙනවා. ආන් ඒ නිසා එවන් උතුම් රත්නත්‍රයේ සරණ යන්න පුළුවන් ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ කවදාවත් රත්නත්‍රයට අකීකරු නොවුන ජීවිතයක් ගොඩනගලා මේ භයානක දුගති වලින් නිදහස් වෙලා සුගතියෙන් සුගතියට ගමන් කරමින් සසරින් එතර යන්න මේ මහා කුසල ශක්තියින් අපි සියලු දෙනාට ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.